හොඳයි සීල දනාම ධර්ම දේශනාවකටයි අපි දැන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ධර්ම දේශනාවකට තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අනුපුම්බේන මේධාවී ධෝක ධෝකං ඛනී ඛනී කම්මාරෝ රජතස්සේව නිදමේ මල මත්තනෝති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි සම්ප්‍රදානුකූලව ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ සඳහා කරන්නේ සර්වජන් වහන්සේ විසින් නැත්නම් අපේ බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරපු යම් ධර්ම කොටාශයක්, සූත්‍ර කොටාශයක්, ගාථාවක් ඉදිරිපත් කරගෙන අපේ ශක්ති ප්‍රමාණෙන් ඒකේ අර්ථය තේරුම් අරගෙන අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න එක. ඉතින් ඒ සඳහා ප්‍රසිද්ධ ධර්ම දේශනා බොහෝමයකට මාතෘකා තෝරගන්න මේ ධම්මපදී කියන පොතේ. සාමාන්‍යයෙන් බෞද්ධහගම විෂයක් වශයෙන් ඉගෙන ගන්න කෙනෙකුට 10 වෙනි පන්තියේ විභාගයටත් මේ ධම්මපදී පොත් ගාථා කටපාඩම් කරන්න වෙනවා. අපි මම ඉස්කෝලේ යන කාලෙත් එහෙම ගාථා 20 ගාණක් අපිට බුද්ධහගම විෂය වශයෙන් අපිට කටපාඩම් කරන්න තිබුණා. ඒකෙ තිබිච්ච එක ගාතාවක් මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරගත්තා ධර්මදේශනාට මාතෘකාව වශයෙන්. මේ ගාතාවේ ගැප්පෙලා තියෙන අර්ථයට යන්න ඉස්සර වෙලා වඩා වටිනවයි කියලා හිතුණා මේ ගාතාවට පදනම් වෙච්ච ඉතිහාසෙ නැත්තම් නිදාන ගැන පොඩ්ඩක් මතක් කරන එක. ඒක තමයි සාමාන්‍ය බණ දේශනාවක චාරිත්‍රය. ඒ නිසා අපිට හිත යොදන්න වෙනවා මෙතන ඉඳලා 62000ක් විතර ඈතට අවුරුදු වලින් 62500ක් 600ක් අතර කාලෙ පිටිපස්සට. ඒ කාලේ සර්වජන් වහන්සේ ඉන්දියාවේ ජේතවනාරාමයේ ආශ්‍රය කරගෙන වැඩ ඉන්න කාලේ. එහෙම නැත්නම් ජීවමාන පුත්‍රජාන වහන්සේ ඉන්න කාලේ. ඒ කාලෙත් ඒ ජේතවනාරාමයේ හිටියා. අද අපි අඳුනගන්න බෞද්ධ කියන જાතියත් අබෞද්ධයත්. දැන් මේ කියන හදන කතාවට මුල් වෙලා තියෙන්නේ අබෞද්ධ පුරුෂේ බ්‍රාහ්මණ පුරුෂේ. දවසක් මේ මිනිස්සයා ජේතවනාරාමේ ළඟින් යනකොට උදේවරුේ දැක්කලු ස්වාමීන් වහන්සේලා දෙනමක් ඒ කැලෙන් එළියට ඇවිල්ලා පිටපාතේ වඩින්න කැලේ අද්දර සිවුර ඇඳගන්න. ඉතින් එතකොට මේ බමුණ බලාගෙන හිටියලු විවේකීව ගත කරන ස්වාමීන් වහන්සේලා මේ වගේ ගම් වදින්න කලින් පිටපාතට යන්න කලින් සිවුර සකස් කරලා දේවර වහගෙන යන ගමන බලාගෙන ඉන්නකොට දැක්කලු නැත්තම් පෙනුනලු මේ ස්වාමීන් වහන්සේට අතපය දිගැලලා සිවුරඳ ගන්න තරම් එලි පහලියක් නැහැ. ගස්කුව ගොම්මන වැඩි. ඒක නිසා ස්වාංශි බොහොම සීරුවෙන් සිවුර බේරගෙන තමයි සිවුර ඇඳගෙන තියෙන්නේ. මේ බමුණට හිතුනලු මෙතන කැලේ පොඩ්ඩක් එලි කරලා දැම්මොත් උදක්වක් වෙයිද දන්නේ නැහැ කියලා. ඉතියා ගමන ගිහිල්ලා ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා සිවුර පෙරව ගන්නට උත්සාහ කරපු තැන කැලේ තියෙන පොඩ්ඩක් සුද්ධ කරලා බැලුවා. සුද්ධ කරලා අනිත් දවසේ කෑමකට බැලුවලු සංඝයා වහන්සේලාට ඒක පිහිටක් වෙනවද කියලා. බලනකොට සංඝයා ඊට පස්සේ ඒ තැනට එන්න පොරොත් වෙලා තියෙනවා. නමුත් පොළවේ වැලි තනකොළ නිසා ඒ සිවුරු අඳිනකොට ආයෙසරයක් පිණි ගෑවෙනවා. ඉතින් ඒ නිසා ඊට පස්සේ තනකොළ ටික උදුරලා පිටිය සකස් කරලා දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තනකොළ ගැලගුවට පස්සේ අමු පස් නිසා සංඝයාගේ පහසුව නැති වෙයි හිතිලා බමුණ දැකලා ප්‍රයෝජනෙයි සලකලා වැලි ටිකක් ගෙන දෙනවා. ඉතින් දැන් ලස්සනට වැලි මඬුව තියෙනවා. සංඝ වංශලත් ඉතින් ඩේනවා. සිවුරු පොරොගන්ටර් ලීසි. එතකොට දැක්කලු හරි ගිනිබෝටකේ අවුව. ඒක නැත්තම් මහා තර වැස්ස. ඒ අවු හරණක් නැති නිසා බමුණට හිතනලු මෙතන පොඩි මඩු පොඩ්ඩක් ගහලා කොලාතුලින් ආවරණය කරලා දෙන්න අර සිවුර ඇඳ ගන්න තිකේ සංඝයාට පහසුවක් වෙයි කියලා හිතලා. ඉතින් මේ ටික ඔක්කොම ලස්සට කෙරෙන අතරේ ඉන්දියාවේ ගිය කෙනෙක් දන්නවා මේ ලස්සන පිටියේ පස්සේ බල්ලව ළඟින්න පටන් ගත්තලු. හරක් ළඟින්න පටන් ගත්තලු. උන් ඇවිල්ලා එතන කැත කරනවලු. එතකොට අර සංඝයා වහන්සේලාට බමුණ බලාපොරොත්තු වෙච්ච ජීවිත නොසලකන නිසා බමුණ කල්පනා කරාලු දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඒ ගමේ ඉන්න තමන්ගේ අසල්වැසි බෞද්ධ පිටිසකට කතා කරලා කිව්වලු මම මේ වැඩක් කරගෙන ගියා තනියම කරගෙන ගියේ පළපොරොජන තිබුණා දැන් නම් මට විශ්වාස ගන්න බෑ මෙතන මේ බල්ලෝ හරක් আদি සතු වෙනවා කියලා. ඊට පස්සේ බෞද්ධ පිටිස මේ බමුණට උපදේශයක් දීලා තිනවා මේකට පාත්‍ර ශාලාවක් හදන්න ඕනේ ඒ සඳහා බාග පිටියේ තියෙන හොඳට මඩුව හදලා කඩුල්ලක් තියලා ඒක වහන්න අරින්න හදලා උඩට වහලයක් ගහන්න ඕනේ කියලා. ඉතින් මමුණා කිව්වලු මට නම් දැන් මේක තනියම කරගන්න බෑ. ඊට පස්සේ කිව්වලු අරගොල්ලෝ අපිත් බලන්න හිටියා වගේ වැඩේට අපි බොහොම සතුටුයි. අපිත් එන්නම් කියලා ගම්මු කට්ටිය ඔක්කොම එකතු වෙලා එතන ලස්සන පාත්‍ර ශාලාවක් හැදුවලු. අන්න ඉක්නකොට මේ බෞද්ධ පිරිස අතර ඉන්න කෙනෙක් අර බමුණට මතක් කරලා කිව්වලු අපිට සංඝයා වහන්සේලාට දාන ටිකක් නම් පිළිගන්න අවස්ථාවක් තියෙනවා. සිවුරක් පිළිගන්න ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මේ සේනාසනයක් මේ වගේ එකක්. එහෙම නැත්නම් ලැබුංගයක් ඉන්න ගොඩනැගිල්ලක් පිළිගන්න ගන්න හම්බෙන්නේ කලාතුරකින් කෙනෙකුට. දැන් ඔබතුමා මේ වගේ පින්කමකටයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේක විශාල පින්කමක්. මේ ශාසනයේ සේනාසන පූජා සිද්ධ වෙන්නේ කලාතුරකින් කියලා. ඉතින් බමුණකවලු මම මෙව දැනගෙන නෙමෙයි මේකට බැස්සේ මට තිබුණ පරෝජනේ සලකලා සංඛ්‍යා වංශලට පිහිට වෙන්නයි. ඉතින් ඒකට ආපු සහයෝගය නිසා මේ පිටිස බෞද්ධ පිටිස මතක් කරාලු බමුණට අපි එනම් මේක බුදුජාන වංශයේට සාංගිකව කරලා සීනාසන පූජාවක් වශයෙන් කරමු. ඉදර දානෙටිකුත් දෙමු කියලා ගිහිල්ලා ආරාධනා කරලා තියෙනවා. ආරාධනා කරාට පස්සේ දිනේ වෙන් කරගෙන සංඝය වඩා ගන්න වඩම ගන්නත් හදලා පිටිස අර පිටියම රැස්සලා ලිප් ඇඳලා ගිනි මොලවලා රෑ පාන්දර නැගිටලා දානෙ උයලා අවේ තවදී හතාට වෙනකොට ගිහිල්ලා වන්දනා කරලා කියලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තීනාසනෙත් ලෑස්ති දානෙත් ලෑස්ති වඩින්න. ඉතින් ඒ වෙලාවේදී මේ පිරිස සාදුකීකියා බලබලා ඉන්නකොට බුදුහාමුදුරුත් ඉස්සර වෙච්ච මහා සංඝරත්නේ වඩිනකොට කාටත් ලොකු ශ්‍රද්ධාවක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ වැඩේට සර්වජන් වහන්සේ බුදුහාමුදුරු අනුග්‍රහ කරපු නිසා. ඊට පස්සේ දානෙ වළඳලා මේ වගේ වෙනකොට සර්වචනසේ පාත්‍රෙන් අතගත්තට පස්සේ දැන් කට්ටිය බලාපොරොත්තු වුණා මේ බුද්ධ ආනුමෝදනා දේශනාවක් කියලා මේ ධර්මය දාන දීපේකරණ කරන ධර්ම දේශනාවක්. ඉතින් ඒකට සර්වචන් වහන්සේම බුදුජාන් වහන්සේම ධර්මාසනයට ගොඩ වෙනකොට ඔක්කොටම ලොකු ප්‍රීතියක් ඇවිල්ලා තියෙනවා. උපරිම සානුග්‍රහය ලැබෙන්න හදන්නේ කියලා. ඉතින් බුදුජාන් වහන්සේ මතක් කරලා තියෙනවා පිළිසට හොඳයි බණ කියන්නේ ඉස්සල්ලා අපි මේ කරන්න හදන්නේ මොකද්ද? මේ පිංකම මොන වගේකක්ද කියලා කියන්නේ කියලා. එතකොට පිරිස කතා කරලා තියෙනවා බමුණට ඔයා තමයි දන්නේ මුළු සිට අග දක්වා අපි කරන්න හදන දේ විස්තර කරන්නේ. ඉතින් බමුණ කළු මම මේ මොනවත් මේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර දන්නේ නැහැ. ඊට පස්සේ කොළිති කරන දෙයක් නෑ ඔබතුමා තමයි දන්නේ විස්තර කරන්න කියලා. ඉතින් බමුණ බොහෝම ලස්සන විස්තර කරාලු. ඉතාමත්ම පුංචි වැඩකින් පටන් ගත්ත මේ වැඩේ අද වෙනකොට සීනාසන පූජාවක් බවට පත් වෙලා තියෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දානයක් දීලා තියෙනවා. මේ ටිකෙන් ටිකෙන් ප්‍රයෝජනේ සලකලා හිත යොදලා කටයුතු කරොත් මමවත් දන්නේ නැති මටවත් හිතා ගන්න බැරි උස්සස් පින්කමකට දැන් ඇවිල්ලා තියෙනවා. මට දැනුයි මේකේ බරසාරකම තේරෙන්නේ කියලා. බමුණ තමන්ගේ දන්න භාෂාවෙන් මේ පින්කමේ අලගිය මුලගිය විස්තර කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔක්කොම බලාපොරොත්තු වෙන සර්වචර්ණාංශිකෙන් ගම්බීර දේශනාවක් නමුත් ඒ වෙනුවට වෙලා තියෙන්නේ සර්වඥාසමේ බමුණ කරපු වැඩේ ධර්මතාවය එතෙන්ටම ගැලපෙන විදිහටයි ධර්මදේශනා කරන්නේ. ඒ බමුණ කරපු ටිකයි දැන් අගේ කරන්නේ. අනුපුබ්බේන මේ ධාවි චෝකතෝකං කණේ කණේ. මේ උප්පත්ති පඬිතයා අපි ධාතන උප්පත්ති පඬිතයා කියන්නේ මේ ධාවි කියලා. මේ ධාවි කියලා කියන්නේ උපතින්ම ගෙනාපු ඥානෙ ඇති කෙනා. ඒකිනා වැඩ කරනකොට කරන්නේ අනුපිළිවෙලට. Tamanḍa puluwan tadin paṭan æragena tika tika diunu karana misakka kavadāvat lokuwatu allanda yannit næ puluwan tika nokara innit næ. ඉතින් මේකට කියනවා අනුපුබ්බ ප්‍රතිපදා කියලා. අපි ගල්පඩේ පළක් අඟිනකොට එක පඩියක් නැගපුවාම අපිට ඉස්සරහ තියෙන පඩි ගැන හැඟීමකුත් එනවා. තව එක පඩියක් නැගින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ අපේ ජීවිතේ වැඩවල අධික බලාපොරොත්තු අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනුවට කළ හැක්ක කළ යුත්ත ඉදිරිපත් වෙච්ච දේ කරනවා නම් ඒ වැඩපිළිවෙලෙන් කවදාකවත් නතරයක් නැතුව පූර්ණ දියුණුවකට නිර්මාණශීලීත්වයකට යන්න බලනවා. ඉතින් මේකට කියන්නේ අනුපුබ්බ පටිපදා. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්කා, අනුපුබ්බ පටිපදා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මිනිස්සුන්ට කරගන්න බැරි දෙයක් කියලා නැහැ. යමෙකුට යමක් කරන්න පුළුවන් නම් එතනින් පටන් ගන්න. තියෙන තැනින් පටන් ගන්න හැකි තැනින් පටන් ගන්න. පටන් අරගෙන ටික ටික කරන්න ඕනේ. ඒක තමයි පඬිත පුද්ගලයාගේ හැටි. ඒ පඬිතකම නැති අය තමයි අරක නැ මේක නැ කියලා නැති දේවල් බලනවා. එහෙම නැත්නම් Tamanට තරම් නොවෙන ලොකු දේවල් කරන්න හිතනවා. ඒ දෙකම යාදෙන ප්‍රතිඵල දෙන්නේ. ඒ නිසා පඬිත්වය වැඩ කරන්නේ අනුපුර පිළිවෙලට. ඒක සරුවචනාංශයේ ධර්මයක් විදිහට පෙන්වන තෝක තෝකං කණී කණී. ටික ටික මොහොතින් මොහොත. ඒක නා හැම වෙලාවෙම Taman කරපු වැඩේ ටික ටික දිනු කරනවා. මොහොතින් මොහොත කියලා කියන්නේ මොහතකට අතාරින්නේ. කර ඇරලා පැත්තකට වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පටන් අරගත්තොත් වැඩක් ඒක ටික ටික මොහොතින් මොහොත දිනු කරනවා නම් ඒක පුදුමාකාර දිනුකට යනවා. මං මේ බුරුමේ රටේ ඉන්නකොට මේ බුරුමේ ස්වාමීන් වහන්සේ නිතරම මතක් කරනවා මේක තාක්ෂණයේ දිනුවත් අද තියෙන කාර් එක මොඩල් එකක් බලන්න කියලා. අපි දන්නවා කාර් එක මීට අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා තිබුණ මොඩල් එක දැක්කොත් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ දවස්වල මේ වගේ කාර් එකක් බලන්න අපි පාරට දුවගෙන යනවා. මොකද කාර්ණය වාහන පාරේ බරකරත්ත තමයි තිබුණේ. දැක්කාම හරි ආසයි මේ සුඛානම කරකරනට හැරෙන්න. ඔටෝමොබයිල් එකක් ඉබේ ක්‍රියාත්මක වෙන එකක් බ්‍රේක් ගන්නකොට හිටින ෆෝන් එක වැඩ කරන ලයිට් වැඩ කරන වාහනයක්. එදා ඉඳලා අද දක්වා බලන වාහනේ කොච්චරක් අද දියුණු කරලා තියෙනවද කියලා එන එන මොඩල් එක බැලුවොත් ගිය පාර අවුරුද්දට වැඩිය අලුත් දෙයක් කරලා තියෙනවා. ඉතින් මේක කොතනින් කෙලවර වෙයිද කියලා කියන්න බෑ. ඒ වගේ හැම වෙලාවෙම ටික ටික මොහොති මොහොත ක්‍රියාත්මක කරන කෙනා හුඹහක් බඳිනවා වගේ මීමැස්සෝ මී බඳිනවා වගේ දිවා රාත්‍රී වැඩ අන්තිමට එක හදලා ඉවරනාට පස්සේ මේ හුඹහ වේයක හැදුවට ඇතෙකුට කඩන්න බෑ. මීමැස්සා තමන්ගේ මී පරාග පැසට උගුරට ප්‍රමාණවත් මීපැණි මල්පැණි ටිකුයි පරාග ටිකුයි ගෙනාපුවාම කලපුරවන්න මී බඳිනවා. මී වද ආන්නේ ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ලදලද අවස්ථාවේ ටික ටික කරගෙන යනවා නම් වැඩපිළිවෙලක් ඒ කෙනාට කිසිම තැනකින් බාධාවල් එන්නේ කඩාවැටීම ඉක්මනින් සිද්ධ වෙන්නේ හිමීට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක බුදුහාමුදුරෝ මේ බමුණ කරපු මේ පුංචි වැඩේ ටික ටික දිනු කරපු එක පෙන්වන්නේ ඒ කාලෙත් තියෙන අද කාලෙත් තියෙන උපමාවක්. ඒ උපමාවට අරන් තියෙන්නේ මේ බවලත් ඇත්ත කාන්තාපක්ෂේ හරි ආසයි මේ රත්තරන් ස්වර්ණාභරණ ඇඟි පළඳින්. ස්වර්ණාභරණ කියලා කියන්නේ දිලිසෙන කැටයන් කොටපු ආභරණයක්. මේක පළඳින්නේ 23 කුණපයක් සහිත ඇඟි. ඉතින් මේක පළඳගෙන ඉන්නකොට කටෙන් කණෙන් නාසයෙන් දිවෙන් වැගිරෙන කාර්ලු නිසා මේ රත්තරන් බහාණ්ඩේ එන්නේ කච්චල් බැඳෙනවා. තෙල් කුණු බැඳෙනවා. එහෙම නැත්නම් අගේ දිස්නේ අඩු වෙනවා. නමුත් මේ පළඳන කෙනා දන්නවා ඒක යට දිලිසෙන ගතිය අඩු වුණාට වටිනාකම අඩු වෙලා නැහැ කියලා. ඒක නිසා මේ කෙනාට අවශ්‍ය වුණොත් මගුල් ගෙදරකට යන්න උත්සවයකට යන්න අපි දන්න ක්‍රමයට අර රත්තරන් ආභරණය රත්තරන් වතුරේ දානවා කියලා එකක් කරනවා. ඒක අපි රත්තරන් වැඩ දන්න කෙනාට දීපුවාම බවලත් කෙනෙක් මාස 6ක් 7ක් ඇඳලා පළඳලා මේ කුණුතරවිච්ච මේ රත්තරන් ස්වර්ණාභරණය අරමනුෂ දවස් දෙකකින් සුද්ධ කරන. ඒ සුද්ධ කරන්නේ කොහොමද? පරික වතුරේ දාලා පොගවනවා, පරික ගින්නේ දාලා පළහනවා. ඒ වගේ කම්මාරෝ රජතස්සේව කර්මල් කාර්යා රන්රිති භාණ්ඩයක් කොහොමද ගින්නේ දාලා වතුරේ දාලා ගින්නේ දාලා වතුරේ දාලා අර මාසකානක් මැදිච්ච කෙලස් කුණු කහට මංජම් අයින් කරන්නේ අන්නේ වගේ යෝගාවචරණ නැත්නම් භාවනා කරන එකන තමන්ගේ හිතේ තියෙන කුණු ඉවත් කිරීම නිතරම ටික ටික මොහොතින් මොහොත කරන්න. ඉතින් ඒ ක්‍රියාවලිය සඳහා කොච්චර ආරම්භක තීසේ වශයෙන් කුණු තිබුණාට ප්‍රශ්නයක් නැහැ. අරයට වැඩිය වෙනස් කුණු જાත්‍යක් මගේ ළඟ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේක මමම සුද්ධ කළ යුතුයි කියලා දන්නවනම් ඒ කෙනා තමන්ගේ තියෙන මේ පිටින් බැඳිච්ච මේ කච්චල් කුණු ඉවත් කිරීමේ වැඩ පිළිවෙලට යනවා. ඒකට ධෛර්යයක් කරන්ඩ උනන්දුවක් කරන්ඩ බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා හැම කෙනෙකුගේම හිත රත්‍රන් භාණ්ඩයක් වගේ පුදුමාකාර ප්‍රභාස්වරයි පින් කරලා ලැබුවේ හිතක් හැම කෙනාටම තියෙන්නේ අර පිටින් ගෑවිච්ච කුණු නිසායි තෙල් කුණු නිසායි අපිට මේ චරිත දූෂණ වෙලා තියෙන්නේ දුෂ්කර වෙලා තියෙන්නේ ඒක කාල් මාක්ස්තුමා කිව්වේ මිනිස්ස ස්වභාවයෙන් හොඳයි මනුෂ්‍ය නරක වෙලා තියෙන පංති ભેදේ නිසායි කියලා. සර්වජන් වහන්සේ සඳහන් කරනවා මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි මේ පිටින් ආපු කුණු කච්චල් නිසා යාගේ හිත දූෂණය වෙලා තිනවා. ඒක හැබැයි පුංචි කුණු ගොඩක් තියෙන. පුංචි කුණු කන්දල තියෙන රත්තරන් ආභරණේ පිටින් ගෑවිච්ච තෙල් කුණු වාර. ඒක හැබැයි පිහලා තුල්ලලා යවන්න බෑ. ඒක සිල්පෙම ආරින්න. ඒක නිසා යම් කිසි කෙනෙක් අපි අද උදේ භාවනාවට කලින් දැනගත්තා වගේ තමන්ගේ මේ තියෙන පිරිසුදු භාවය ලබා ගැනීමට එවනතන් තියෙන මේ ආගන්තුක කෙලස් කපලා දාන්න ටික දවස දවස ගාන කරගෙන යන්න පටන් අරගත්තොත් මේ හිත පුදුමාකාර ප්‍රවණ ප්‍රභවයකට මූල ශක්තියකට ඇති කරන්න පුළුවන් එදාට තමයි මනුස්සයාගේ යථා ස්වરૂපෙ පේන්නේ. ඉතින් ඒක නිසා මේ භාවනා වැඩ පිළිවෙලක් එවන තමයි සතිය පිහිටීමේදී කරන්නේ අපි අපේ පිටින් ගෑවිච්ච මේ කුණු ප්‍රමාණය දැනගෙන ඒ කුණු අයින් කරන ගමන් අර ඇතුළත තියෙන ප්‍රභාසරයට එන්නාර. ඉතින් ඒක එතෙන්ට එනකන් කිසි කෙනෙක් හිතන්නේ නැහැ මම මෙච්චර වටිනා මිනිස්සෙක් කියලා. මයිලඟ මෙච්චර පිනක් තියෙනවයි කියලා. මයිලඟ මෙච්චර හැකියාවක් තියෙනවයි කියලා. ඒ මොකද අපි සමස්තී වශයෙන් Tamange ස්වරූපේ දන්නේ නැහැ. ඒක සිංහලෙන් කියනවා නම් මම කවුද කියන එක විතරයි අපි නොදන්නේ. තවත් පැත්තකින් කියන්න පුළුවන් මගේ ඇහැට ලෝකෙ තියෙන ඕනම දේක් දකින්න පුළුවන් කවදාකවත් මගේ ඇහැට මගේ ඇහැ දකින්න බෑ. ඒ නිසා අපි මේ දකින්නමයි කියලා කරන්නේ අනුම් පෙන්නපු දෙයක්. එක්කෝ බාහිර දෙයක් එහෙම නැත්නම් ප්‍රතිබිම්බයක්. ඇහැට කවදාකවත් ඇහැ දැක් ගන්න බෑ. අපිට නැත්නම් මට මම කවුද කියන එක මොනම තාලෙන්වත් මැරෙන කම්ම දැනගන්න හම් වෙන්නේ. අපි මේ බාහිරයට හිත දාගෙන ඉන්න තාක්කල් අපි ලෝකයා නලවන්න, ලෝකයා පිනවන්න, රඟපානව මිස මම කවුද කියන එක දැනගැනීමට අපිට අවස්ථාවක් හම් වෙන්නේ. ඒක නිසා අපි කොච්චර කාලයක් ඉඳලා හරි මරණ මොහොතට එනකොට මරණ මොහොතේදී දකින්න හම්බුනොත් ඇති හැටිය අපිට පේන්නේ අමුත්‍යෙක් දැක්කා වගේ. ප්‍රകൃති කවදාකවත් දකින්න බෑ. ඒක නිසා මේ භාවනා කරනකොට උපක්‍රමවලදී කරන්නේ අපි උත්සාහ ගන්නවා මම කවුද කියන එක දැක ගන්න. ඉතින් ඒ නිසා මම කවුද කියලා දැනගන්න කරන්නේ හැම ප්‍රයත්නයකදීම අපි බැඳිලා තිබුණ කුණු කංචල් එහෙම නැත්නම් කහට ටික අයින් වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා ප්‍රථමයෙන්ම වැදගත්ම දේ තමයි මගේ ඇතුළත ප්‍රകൃතිය ඊටාමත්ම ප්‍රභාසරයි. ඒක චිත්තං ජම්බෝණ දස්සාවි කෝතං නින්දිතු මරහතු කියලා බුදුරජාණන්සේ සඳහන් කරති. දඹරත්තරණක් වගේ හිතක් හැම කෙනෙකුගේම තියෙන. කිසිම කෙනෙකුට ඒකට නිග්‍රහ කරන්න බෑ. නිග්‍රහ කරනවා නම් නිග්‍රහ කරන්නේ අර පිටින් ගෑවිච්ච කුණු කච්චල් වලට තමයි. ඒ නිසා Taman කවුද කියලා හරියට දැනගන්න ඕනේ නම් අර කුණු කච්චල් වල මත තියෙන රෝග ලක්ෂණ අනු අඳුර ගන්නව වෙනුවට මගේ ඇති හැටිය මගේ යථාර්ථය මොකක්ද කියලා දැනගන්න ගන්න ප්‍රයත්නය විදුහුරු ප්‍රයත්නයක්. නමුත් ඒ විද්‍යාවයි බුදුරජාණන් වහන්සේ පෙන්වන විද්‍යාවයි අතර වෙනසක් තියෙනවා. අපිට මේ පන්ති කාමරවල උගන්වන හැම විද්‍යාවක්ම බාහිරාවර්තී. බුදුරජාණන් වහන්සේ උපදවන විද්‍යාව ඒ උපක්‍රමයි පාවිච්චි කරන්නේ ඇතුළටයි හරවන්නේ. ඇතුළට හරවලා මම කවුද කියන එක බලන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා මේ විද්‍යාවල් දෙකෙන් බුදුජානක විද්‍යාව තමයි ඉස්සල්ලාට ගත්තේ. බුදුජානක වංශයේ කිව්වේ රිඩක්ෂනිසම් මුළු එකම ඉගෙන ගන්නා වෙනුවට ඒකේ කෑල්ලක් අරගෙන ඒ කෑල්ල හොඳට ඉගෙනගෙන ඊට පස්සේ ඒක සමස්තයට යොදලා බලන්න. බුදුජානක වංශයත් කරන්නේ මම වෙමි කියන එක තමන්ගේ මමයා කියන එකෙන් මොකක් හරි අත්‍යන්ත කොටසක් අරගෙන ඒකටම අවධානය යොමු කරලා සමාධිය යොමු කරලා හුදුට බැලුවොත් ওই බාහිර විද්‍යාඥා කරන දේ බුදුචාන් වහන්සේ කරන දේ කරන්න කියන දේ අතර පුදුමාකාර සමතාවයක් තියෙනවා. විශේෂයෙන්ම අද ලෝකේ තියෙන අධ්‍යාපනයේ පැත්තෙන් බලනකොට ක්වොන්ටම් ෆිසික්ස් වල එමෙන්නත් මේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය මවන්න පුළුවන් කියන මේ දේ දැක්කට පස්සේ ද්‍රව්‍ය පිළිබඳ තියෙන භෞතික විද්‍යාව සෑහෙන දුරට නිෂේධන වෙලා යන්න ගත්තා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අයිසෙක් නිව්ටන් හොයාගත්ත ද්‍රව්‍ය පිළිබඳ නියාම ගුරුත්වාකන්ත්‍රයේ සහ විශිෂ්ට ගුරුත්වය පදනම් කරගත්ත විද්‍යාව ලෝකෙට යන්න හන්දට යන්න අඟහරු ලෝකෙට යන්න බව දැන් පාවිච්චි කරනවා. නමුත් අයින්ස්ටයින් හොයාගත්ත මේ ද්‍රව්‍ය ශක්තියක් බවට පත් වෙන්න පුළුවන් මේ ශක්තිය ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන් කියනකොට තවදුරටත් ඒ න්‍යාය අයිසෙක් නිව්ටන් න්‍යායෙන් ඔප්පු කරන්න බෑ. එතකොට ස්ට්‍රෝං ඇන් මයිනර් ඉලෙක්ට්‍රොනික පවර්ස් ශක්ති අයිසෙක් නිව්ටන් අවිලා තිබුණේ නැහැ. ඒක නිසා අද වෙනකොට අපේ પરම්පරාවට එනකොට අර මූල ධර්ම ගොඩාක් නිෂේධනේ වෙලා ඒ දියුණු කරලා අද thermal physics එහෙම නැත්නම් මේ ශුද්ධ වශයෙන් තියෙන ඉලෙක්ට්‍රොනික වලට ගිහිල්ලා තියෙන නමුත් බුද්ධ ආගම හොයලා බලනකොට බුදුජානකේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ නාම රූප කියන දෙකෙන් නාමයයි ප්‍රകൃතිය එකෙන් තමයි රූපම වෙන්නේ කියලා. රූපේ නැවතත් නාමයක් බවට යන්න පුළුවන් කියලා. ඉතින් ඉස්සල්ලා හිතුවේ මේක গুপ্ত විද්‍යාවක් කියලා. මේක ගූඪ දෙයක්, මේ ඉන්ද්‍රජාලයක් මැවීමක් කියලා. නමුත් භාවනා කරන ඕනම කෙනෙකුට භාවනාව යම් ප්‍රමාණයක් දිනු වෙනකොට අපි සමාජයේ වශයෙන් ඉන්න මම නැත්නම් අපි අනන්‍යතාවයක් තියාගෙන ඉන්න මම යම් වෙලාවක මම දැන් මෙතන කියලා සතියට විත යදෙව්වොත් යදුනොත් ඒ වෙලාවේ තමන් අත්දකින්න දෙයි සාමාන්‍ය ලෝකේ මම හිතාගෙන හිටපු මමයි විශාල වෙනසක් තියෙනවා. කොච්චර වෙනසක් තියෙනවද කියනවනම් මේ සාමාන්‍ය ලෝකේ මම හිතාගෙන ඉන්න මමය වඩා ඇත්තයි මේ භාවනා විදිහින් මට දකින්න හම් වෙන මමය ඊට වැඩිය গুপ্তයි දැක ගන්න බෑ කියලා භාවනා කරගෙන යනකොට පුදුමාකාර බයකින් භාවනාව අතහැරලා අපි මේ බාහිරට ඇදෙන. ඒ නිසා අපේ හිත වර්තමානයේ තියන්නම අමාරු. වර්තමානයේ තිබ්බොත් ඒකේ පොඩ්ඩක් පෙන්ලා දෙනවා මෙන්න මේක තමයි මම යගේ හැටි කියලා. හිතන්න කොයි වෙලාවකරි භාවනා කරලා මේ හිත තියන්න අරබුණු කරන්ඩ සමාධිගත වෙන්න ගත්ත මේ කය නැත්නම් මේ ශරීරය නැත්නම් මේ හුස්ම ඒ නැත්තම් ගන්න මේ පිම්බීම හැකිලිම නොදැනෙන තාක්කල් සියුම් කරගෙන 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 භාවනා කරන්න ගියොත් අපි තවත් තලයකට වැටෙනවා. මේක අධ්‍යක ගන්න බැරි තරම් සූක්ෂම තලයකට එන්න පටන් ගන්නවා. ඒත් මෙරිලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ. එතෙන්දි ගියාට පස්සේ ඒ කිනාට තේරෙන්න පටන් ගන්නවා අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට සැප ලබන්නේ ඇහැට රූප පෙන්නලා, කනට ශබ්ද අස්සලා, නාසයට ගඳ, දිවට රස, කයට පහස දීලා. නමුත් යම් වෙලාවක භාවනා කරලා මේ කය තේරෙන්නේ නැති මට්ටමට යනකන් සූක්ෂම කරාට පස්සේ හිතට පුදුම පිරිච්ච ගතියක් එනවා, පුදුම විවේකයක් එනවා, පුදුම හුදෙකලාවක් එනවා. ඇහත් නැහැ, රූපත් නැහැ, කනත් නැහැ, ශබ්දත් නැහැ, ගඳත් නැහැ, නහයත් නැහැ, දිවත් නැහැ, රසත් නැහැ, කයත් නැහැ, පහසත් නැහැ කියලා ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා. කියන්න තියෙන්නේ මේ පොළවේ ගුරුත්වාකර්ෂණයේ අර්ථය හිටපු කෙනෙක් කොළවෙන් හැතැම්ම 6කට උඩට ගියාට පස්සේ යා පාවෙන්න පටන් ගන්නවා. එයාට මෙහෙම ඉඳගෙන ඉන්න පොළවක් අවශ්‍ය කරන්නේ අවලම්බණය වෙන්න, ආලම්බණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පොළවේ ඉඳගෙන අපිට කවදාකවත් බෑ එහෙම පාවෙන්න ගන්න. අර පොළොට ගියාට පස්සේ අපිට ඉඳගෙන ඉන්නත් බෑ. අන්නේ වගේ අපි මේ පොළවේ දන්නේ හැතැම්ම 6ක් ඇතුළත ගුරුත්වාකර්ෂණ තියෙන හරිය විතරයි. අපි කවදා හෝ අවකාශයට ගියොත්, අන්තරීක්ෂයට ගියොත් අන්තරීක්ෂයේ ගුරුත්වාකර්ෂණයේ තියෙන කොටස් තියෙන්නේ දශම ස්ථාන ගානයි 96%කටත් වැඩිය ප්‍රදේශයේ කිසිම ගුරුත්වාකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට මේ මානවයා වශයෙන් අපි ඉන්නේ කොතනද බලන්න අපිට දැනගන්න තියෙන ශේෂ්ඨිය කොච්චරද කියලා බලන්න. අපි මේ ශේෂ්ඨ විශේෂ බාහිර නිලධාරි බවටපත් වෙනවා, විශේෂඥ බවටපත් වෙනවා. හැබැයි ඔක්කොම වැඩ කරන්නේ ගුරුත්වාකර්ෂණයේ තියෙන ශේෂ්ඨිය පමණයි. කවදා හෝ ගංගන ගාමීන්ගේ අත්දැකීම් අනුව හෝ එහෙම නැත්නම් ගණන් ශාස්ත්‍රයෙන් හෝ ගුරුත්වාකර්ෂණ නැති අවකාශයට ගිහිල්ලා බැලුවොත් මේ දැනුම මොකක්වත් වැඩ ගන්න බෑ. ඒ දැනුමට වඩා හාත්පසින් වෙනස් දැනුමකට අපිට ලක් වෙන්න වෙනවා. දැන් පෙන්නනවා විද්‍යාවෙන් ලෝකයේ පරිමාව ගත්තොත්, අන්තරීක්ෂයේ පරිමාව ගත්තොත්, ක්ෂීරපතේ පරිමාව ගත්තොත් ගුරුත්වාකර්ෂණයේ ක්‍රියාත්මක වෙන ප්‍රදේශ 100%ට වැඩි අඩුයි. 96%කට වැඩි ප්‍රදේශයක් තියෙන්නේ ඩාර්ක් එනර්ජි, ඩාර්ක් මැටර්. ඒකෙදි මේ නීති බලපාන්නේ නැහැ. ඉතින් අපි මේ ශේෂ්ත්‍රයේ කොච්චර විශේෂඥෙක් වුණත් අපි අරග පිළිබඳව දන්නේවත් නැත්තම් අපි ගෙයි මැඩියෝ ලිම් මැඩියෝ බවට පත් වෙනවා. භාවනා කරන එක නම් මෙන්න මේ සීමාවල් කඩලා මේ ශරීරය ගුරුත්වාකර්ෂණයට බලපාන තියෙන මේ ශරීරයේ පටන් අරගෙන ඒක ඇතුළට ගිහිල්ලා ඒක ගෙවෙන කම්ම භාවනා කරපු දවසක අපිට ඒ අනිකුත් ආර්යයන් වහන්සේලා අත්දැකපු අත්දැකීම් වලට එනකොට තේරෙනවා අපි මේ ලබල තියෙන අත්දැකීම්, දැනට තියෙන අත්දැකීම් ටික මේ ගමනට ප්‍රවිෂ්ටයක් විතරයි දීලා තියෙන්නේ. ආරම්භක දොරටුවක් විතරයි දීලා තියෙන විශාල ගමනක් යන්න තියෙනවා. ඒ නිසා අපි මේකේ සාර්ථක වෙන්න ඕන. අපි මේ දන්න භෞතික විද්‍යාවේ, රසායන විද්‍යාවේ, ජීව විද්‍යාවේ සාර්ථක වෙලා මේ කවදාකවත් හිතන්න එපා මේකට දැනුම කියලා කියන්න පුළුවන් කියලා. මේකේ කෙලවරටම ගියත් සාමාන්‍ය දැනුම ශේෂ්ඨින් 4%ක්වත් අපිට ලැබෙන්නේ. ඒ නිසා කියනවා insignificant. එහෙම නැත්නම් ඒක ගණන් ගන්න දෙයක් නැහැ. අපි කවදා හෝ සමස්තය පිළිබඳව අවබෝධ කරන්න හිතුවොත්, ක්‍රියා කළොත්, කටයුතු කළොත් අපි ඒකට කියනවා ආධ්‍යාත්මය කියලා. අපි ඒකට කියනවා ආගම කියලා. උඟ දිනක් හිතන්නේ ඒක গুপ্ত දෙයක්, ඒක ගූඪ දෙයක් කරගන්න බැරි වෙයි කියලා. නමුත් මේ අපි දන්න දැනුම හරහම අපි යන්න පටන් අරගත්තොත් බාහිරයේ දීච්ච දැනුම ඇතුළට යොදන්න, බාහිරාවර්ති වෙච්ච දැනුම ඇතුල් පැත්තට යොදන්න, අපිට තේරෙවි ජීවත් වෙන මනුස්සයන්ගෙන් 100ට කී දෙනයිද අඩු ගන්න එහෙම ප්‍රයත්නයක් කරන්න කියලා. කරන්නෙත් නැහැ. කෙරුවට පස්සේ ලැබෙන අත්දැකීම් ටිකක් අපි ළඟ විශාල සාහිත්‍යකුත් නැහැ. අපි ළඟ තියෙන විශාල සාහිත්‍ය ඔය බාහිරවර්ති විෂයන් පිළිබඳ විතරයි. ඒක නිසා මම ආරාධනා කරනවා මේ විෂයන් පිළිබඳ හොඳ විශේෂඥ දැනුමක් ලබා ගන්න. ලබාගෙන එතනින් නතර වෙන්නේ නැතුව මේ ලැබිච්ච manussකය අර විදිහට භාවනා කරලා වර්තමාන මොහොතට මම කියන්නේ කවුද? ప్రత్యක්ෂය කළ හැක්ක මොකද්ද කියලා උත්සාහ කරන පටන් අරගත්තොත් අපිට ගොඩාක් දුර දිග යන්න ඕනේ. අර තෙල්කුණු කට්ටෝ කපන්න විතරයි තියෙන්නේ. රත්තරන් බාන්දේක බැඳි තෙල්ගුණ කට්ටුව කැපුව ගමන් ඇතුලේ තියෙන්නේ රත්තරන්. ආන එතෙන්ද ගියොත් අපි ළඟ තියෙන මේ පාහර ගති, පහත් ගති, ඇබ්බැහි, අනුන්ට කරදර කරන දේවල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධමාන කිසිසේත් මේකට අදාළ නැහැ. ඒ නිසා අපි මේ බාහිරේ කුණු කච්චල් ටිකේ තමයි මේ ඇබ්බැහි තියෙන්නේ, රාග ద్వේෂ තියෙන්නේ, මෝහය තියෙන්නේ. ඒක නිසා අපි උත්සාහයක් කරගෙන පරිවේෂණ මට්ටමින් හෝ ඊ අපේ ඇබ්බැහි ටිකින් රුචි අසුකම් වලින් කර්ම ශක්තිය වලින් පොඩ්ඩක් කැපිල බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා අපි ඔක්කොගම තියෙන පුදුමාකාර සමානකමක්. ඔබට බාහිරේ කුණුලිල්ලේ තමයි, මේ කහට ටිකේ තමයි අපි ළඟ තියෙන විෂමතාවයේ තියෙන. අපි මේ පන්ති බෙදෙන්නේ, නිකාය බෙදෙන්නේ, රණ්ඩු සරුවල් කරන්නේ කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අපි අතර තියෙන මේ ගෑනු පිරිමි ભેදේවත් ඇතුළට ගිහිල්ලා බලනකොට නැහැ කියලා. ගෑනු පිරිමි ભેදේවත් තියෙන්නේ යම් ප්‍රමාණයක් කෙලස් කපනකම් විතරයි. ඊට පස්සේ තියෙන්නේ මනුස්සකම විතරයි. ඉතින් අපිට පුළුවන්ද අපි ඉන්න තැනක ඉඳලා මෙන්න මේ කෙලස් ටික කපලා ඇතුළට යන්න මේ ජීවිතේ නැත්තම් මේ වගේ ප්‍රයත්නයක් පුළුවන්ද කියන එක තමයි අපි සාදරයෙන් ඉල්ලා හිටින්නේ. පුත්කලික මට්ටමින් හෝ සමස්තයක් වශයෙන් කරලා බලන්න, කරපු වෙලාවක තමයි තේරෙයි ඒ දේ කරන්නේ නැතුව අපි මේ ජීවිතෙත් මැරිලා ගියොත් සාමාන්‍ය තිරසනාගේ මනුස්සයාගේ අතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතයේ අතපය හොඳට අයිය තියෙන වෙලාවේ ඉගෙන ගන්න පුළුවන් වෙච්ච වෙලාවක අපි මේ භෞතික සැප සම්පත් ලැබලා ඒකේ සාර්ථකත්වේ ලබාගෙන අඩු ගානේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට පොඩ්ඩක් හිත යොදලා බැලුවොත් අර බමුණ කරා වගේ අපිට කොතනින් පටන් ගත්තත් ටික 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 දියුණු කරගෙන යන්න පුළුවන්. මම පටන් ගන්න වෙලාවේදී මයිලක කිසිම සිල්වන්ත ගතියක්වත් ආගමික නඹරුවක්වත් මොකක්වත්ම තිබුණේ නමුත් කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් ගත්ත මේ ලෝක රට රවට්ටන ලෝකේ පිනවන මේ බාහිර දෙල්ලම තියේදී තමන්ගේ හිතසුව පිණිස සලකන මේ කටයුත්ත කරගත්තේ නැත්නම් මොන හරි දහස කාරණාවක් දීලා අපි අන්තිමට මරණ මොහොත වෙනකොට පශ්චාත්තාප වෙනවා. කොච්චර දක්ෂ ජීවිතයක් ගත කරපෙකනත් මරණදී පශ්චාත්තාප වෙනවා. එමෙ නැත්නම් මරණදී සුනාමියකට මුහුණ දෙන්න වෙනවා. මේ භාවනා කරන එක නයික දැනගෙන ලෑස්ති වෙන නිසා මරණය නොවෙනවා කියලා කියන්න බෑ. කම්පන නොවෙනවා කියන්න බෑ. නමුත් අර භාවනා නොකරපු කෙනෙක් විතර මහ විශාල වියසන වලට ලක් නොවි කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ ජීවත් වෙද්දිම යම් කිසි කෙනෙකුට හැඟෙනවා නම් මේ අසහනය කියන එක, මේ ආතතිය කියන එක, එහෙම නැත්නම් මේ ලෝකේ පුරාවට තියෙන මේ දුකේ ස්වභාවය ඒකේ නා හිතනවා මේ මට විතරයි මේක තියෙන්නේ කියලා. ඒකේ නා ආධ්‍යාත්මයට යන්නේ නැතුව ටිකට පිළියම් හොදන්න හදනවා. නමුත් මේ සාමූහික ප්‍රයත්නයේ තියෙන වටිනකම තමයි හැම කෙනෙක් ආවම තියෙන දුකේ කිසිම වෙනසක් නැහැ. මම නිතර බන කියනකොට කියන දෙයක් තමයි දොස්තරයි ලෙඩයි අතර දුකේ කිසිම වෙනසක් නැහැ. අම්මා තාත්තා සහ දරුවන් අතර දුකේ කිසිම වෙනසක් නැහැ. ගුරුවරයා ගෝලයා අතර දුකේ කිසිම වෙනසක් නැහැ. රජුරෝ සහ රටවැසියා අතර දුකේ කිසිම වෙනසක් නැහැ. ඒක නිසා අපි ඒ යථාර්ථයට මුහුණ දෙන්න වර්තමාන වශයෙන් තමන් විඳින දේ අත්දකින්න දේට සතිය කියන කාරණාව යොමු කරන්න පටන් අරගත්තොත් අද මේකේ ලොකු ගැම්මක් කියන එකක් නැහැ. නමුත් ටික ටික කරගෙන යනකොට පුදුමාකාර විදියට අද මේ පැල කරන පැලේ නිසා අපිට ඇති හැටි දැක්කන්න පුළුවන් ගතියක් ඇවිල්ලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් වැඩි වෙන අසහනය, ජාත්‍යන්තර වශයෙන් ඇති වෙන ආතතිය, ජාත්‍යන්තර වශයෙන් වැඩි වෙන මේ පෘථිවිය රත් වෙන එක, ජාත්‍යන්තර වශයෙන් සිදු වෙන මේ පරිසර දූෂණය, ජාත්‍යන්තර වශයෙන් පේන මේ චිත්ත දූෂණය කියන එකට අද සාරබහම උත්තරයක් වදිර පෙන්නලා දීලා තියෙන මේ සත්‍ය වඩනවා කියන එක. අභාග්‍යයකට වගේ ඒක ලංකාවේ ඇයට තාම විශේෂයට ඇවිල්ලා නැහැ. තාම අපි කියලා දෙන්න පටන් අරගෙනවත් නැහැ පන්ති කාමරවල. පන්ති කාමර අපි තාමත් කියලා දෙන්නේ ඒ රටවල අවුරුදු 100කට විතර ගන්න කොට ටික විතරයි. ඒ නමුත් අපේ ලංකාවේ තමයි මේකට ප්‍රභවයේ තියෙන්නේ. අපි ළඟ තමයි මේකේ ඔක්කොම බුද්ධ ආගම රැකගෙන සිටීමේ ගෞරවය තියෙන නිසා අපට අරගට්ටියට තරම් අසහනයට පත් වෙන්නේ ඉස්සරලා මේ සතියක තියෙන වටිනාකම නැත්තම් භාවනාවක තියෙන වටිනාකම තීරු කරලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා අපේ යුතුයකමක් තියන ලෝකයට අපි ළඟ තියෙන මේ වටිනා දායාදේ අපි අත්දැකලා ප්‍රයෝජනෙ අරගෙන ලෝකෙටත් හෙලිකරනද මේ බාහිරයේ දිනු කිරීම තුළ සැපක් නැතිනම් නෑ. බයි හැම සැපේකම ආතතිය තියෙනවා, අසහනය තියෙනවා. ඇතුළට ගිහිල්ලා ගත්තොත් බුදුජානකසේ සඳහන් කණේක ලද්දා මුදා නිබ්බුති පුංජමාන. ඒ ලැබෙන සැපය වියදම් කළා නෙවෙයි ලැබෙන්නේ. නොමිලේ ලැබෙන සැපයක්. ඒක නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මත්පැන් පාවිච්චි කරුවට පස්සේ සැපක් නැහැ කියලා. කිසි කෙනෙකුට කියන්න බෑ ස්ත්‍රී දූර්ත්‍ය එහෙම නැත්නම් සූදු කෙලිය එහෙම නැත්නම් වෙන කුඩු මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා සැපක් නැහැ කියලා කියන විදියක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පවහා ආස්වාදයේ කියන එක පෙන්ලා දීලා තියෙනවා. නමුත් බුදුරජාණන් කියනවා මේකට එන්නේ ඇබ්බැහි වෙනවා. එන්නේට දාස වෙනවා. ඊට වැඩි සැපක් ඊට වැඩි අමෘත සැපයක් හම් වෙනවා භාවනාවේදී නොමිලේ. එසා කවදා හෝ කොයි කෙනෙක් හෝ ඒ භාවනාදී හම් වෙන උදේකලාව ඒ විවිධකේ අධ්‍යක් ගන්න පුළුවන් වුණා නම් මේ මුලින් මුලින් කරන මූලික ප්‍රයත්න හරහා ඒක නාට තේරෙවි. බුදුචාන් වහන්සේ අපිට මේ දුකක් වෙන්නන්න කතා කරනවා නෙවෙයි, අපි මේ හොයන සැපය නොමිලේ ලබා දෙන්නත් අබ්බැහියකට නොවිනත ලබා දෙන්නත් කාටවත් නතු නොවි ලබා දෙන්නත් උත්සාහ කරන නිසා බුදුචාන් වහන්සේගේ උගන්වීම අවුරුදු 2600කට පස්සේ නොමග අවතක්සේරුවට ලක් වෙලා නැහැ. ඒක නිසා මූලික වශයෙන් පිළිගන්නේ නැද්ද කියන එක කාටවත් වගේ කියන්න බෑ. කිසිම කෙනෙක් බුද්ධ ධර්මයට හරවන්න යන්න හොඳ නැහැ. නමුත් ගියාට පස්සේ රස බින්දොත් ඒකේ ප්‍රයෝජනේ තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ හිටපු ගාන නේරුතුමා කියලා තිනවා මට හිතා ගන්න බෑ මේ බුදුහාමුදුරු කියපු දේ මිනිස්සුන්ට බහුල වශයෙන් කරන්න පුළුවන් දෙයක් කියලා. නමුත් මට එකක් කියත හැකි කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා කියලා කියන්න පුළුවන්. එයා තමයි ඉන්දියාවේ ධර්ම චක්‍රය රටේ නෝට්ටු වලට දැම්මේ. අශෝක ස්තම්භය නෝට්ටු වලට දාලා බුද්ධහම පිළිබඳ නොමැකෙන සටහනක් තිබ්බා. එයාත් පිළිගත්ත රට්ටු ඔක්කොම බුද්ධහම කරන එකක් නැහැ කියලා. කියන්න කරන්නත් බෑ. මොකද රට්ටු இல்லන්නේ වෙන මොකද්දෝ සැපක්. නමුත් කරපු ටිකෙන් එයා කියනවා උත්සාහ කෙරුවොත් නම් අනිවාර්යයෙන්ම කරන ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා. ඒක නිසා තමන් කෙරේ තමන්ට තියෙන යම් අනුකම්පාවක් ආත්ම සෙනෙහසක් අත්ත කුසලයක් මේ සත්‍ය පිහිටවීම එහෙම නැත්නම් මේ භාවනා කිරීම එහෙම නැත්නම් මේ මම කවුද කියලා බලන එක නැත්නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත යෙදීම අපිට ඕනෙකට ආරාධනා කරන්න ඕන බලපෑම් කරන්න බෑ. බලපෑම් කරපු ගමන් අපි අමනුෂ්‍ය වැඩකට යනවා වෙනවා. ඒක නිසා මේ භාවනා වැඩපිළිවෙලවලදී කිසිම දවසක කිසිම කෙනෙකුට බරක් ආතතියක් එන්න දෙන්න එපා. නමුත් උත්සාහ කරලා බලන එක ලෝකෙම කිරුවේ නෑ කියලා අතාරින්නත් එපා. මම කිරුවේ 77 78 වසරවල කිසිම කෙනෙක් භාවනා කරන යුගයක නෙවෙයි. ඒ කාලේ කිසිම භාවනා මධ්‍යස්ථානයක් තිබුණෙත් නෑ, ගුරුවරු හිටියෙත් නෑ. තියෙන්නේ නැති මට තිබුණේ නෑ. නමුත් අද ඊට තිබ බලනකොට හුඟක් භාවනා මධ්‍යස්ථාන තියෙනවා. හුඟක් කියලා දෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා අද හැදෙන પરම්පරාව එදාට වැඩි වාසනාවන්තයි කියලා මට වෙලාවක හිතෙනවා. ඒගොල්ලෝ හැබැයි හොයන්නේ පැත්ත නොවෙන්න පුළුවන්. නමුත් අපේ යුතුයකමක් තියෙනවා. යත්තන්ට මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු විකල්පෙ පෙන්නලා පුළුවන් නම් මේක කරලා බලන්න ඔය තමන් මෙතෙක් විඳපු ඕනෑම සැපකට වැඩිය උත්තම වූ නොමිලේ ලැබෙන නිතරගේ ලැබෙන සැපක් මෙතන තියෙන නිසා කරපු කෙනෙක් කරලා අත්විඳපු හැම කෙනෙක්ම ඒක තව කෙනෙකුට කියා දීමේ ඌනතාවයකින් පෙන්නවා. කොහොම හරි කාටලා කියලා දෙන්න උත්සාහ කරන්න හිතෙනවා. මොකද ඒකේ තියෙන මේ නිර්ආමිෂ සුඛේ නිසා ඒ නිසායි මේ වගේ දැනකට මට උනත් එnde හිතෙන්නේ. ඒ නිසා මේ වෙලාවෙ හිටියනම් මට ගොඩාක් විවේකීව ඉඳ තිබුණා. නමුත් එදා මට මං වෙනුවෙන් උදව් කරපු ගුරුණාංශේ සුදු හාමුදුරු කෙනෙක් මං වෙනුවෙන් ගත්ත ප්‍රයත්න වෙනුවට මට පුදුමාකාර ලෙංගතුකමක් තියෙනවා. දහම් පාසල පිළිබඳව, නිදහස් අධ්‍යාපනය පිළිබඳව, අපේ දෙමව්පියන් පිළිබඳව, අපිට කියලා දුන්න ගුරුවරු පිළිබඳව. ඉතින් ඒ සඳහා මේ තපවිදිකන පැත්තකටලා ඉන්න වෙනුවට මෙහෙම ගිහිල්ලා කෙරිත හැකි. හැබැයි මම කිසිසේත්ම අපේක්ෂාවක් නැ මේ තීරම හිට වෙනකොට දීමන් දකි. මේ තීර කොහොම හිට වෙනකොට බහන වෙයි. එනත මේ ඔක්කොම භවනා කරකලා ඉතරම නම් මට පිස්සු නැහැ. මම දන්නවා එක්කිනෙකුට දෙන්නෙකුට මේක තේරෙනවා. ඒ දෙන්නා තේ තමයි මේ පණිවිඩය යන්නේ. ඒක නිසා මේ වැඩේදී මේ භවනා වැඩේදී මුළු සමාජයේ මේකට එනවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඒක දේශපාලන ප්‍රශ්නයක් විතරයි. නමුත් මේ තේරුම් ගන්න කෙනා පාරමිතා කුසල ඇති කෙනා පෙර භවනා කරපු එක්කනාට මේක ලැබුණොත් ඒ කෙනා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන්නා වූ ඒ මූලික සංකල්ප මේ වෙනස් ඇති කරගනිවි. ඊට පස්සේ යාට අර තෝක තෝකං කණේ කණේ කියන විදිහට ටික 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 දිනු කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ නිසා කවුරක්වත් පශ්චාත්තාපයෙන් ඉපම බුද්ධහගම ඉපදුනේ නෑ. එතෙන් මම මේ වෙනකොට 100ක් සිල්ලාකල නෑ. මම 100ක් ධාර්මික වෙලා නෑ කියලා එම කිසිසේත්ම පශ්චාත්තාපයෙන් අවශ්‍යතාවයක් නෑ. තමන් අද ඉන්න තැන සිට ටික 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 මේ සතිය පිහිටීමේ වැඩ පිළිවෙලට පටන් ගත්තොත් මේ කිසිම ජීවන රටාවක් වෙනස් කරන්න ඕන කමක් නැහැ. ඒකමම පුද්ගලිකව සාක්ෂි වෙනවා. මේ භාවනා කටයුත්ත සඳහා හෝ සතිය පිහිටීම සඳහා අපේ රුචර්චකම් මූලිකව පාවා දෙන්න ඕනේ. ජීවන රටාව වෙනස් කරන්න ඕනේ. මේක පුළුවන් ප්‍රමාණයෙන් ටික ටික ජීවිතයට ඇතුළු කරගෙන යන්න පටන් ගත්තොත් ඒ සතිය තියෙනවා ඇතුළත පැතිරෙන ගතියක්. ඒක නිසා මේ තරුණ ජීවිතවලට මේක දුන්නට පස්සේ යම් කිසි කෙනෙක් උකහා ගන්න යනවනම් ඒ ගැන හිතලා තමයි සර්වචනාසේ දා මේ අනුපුබ්බ පිළිවෙලට ටික ටික මොහොතක් මොහොතක් පාස කරගෙන යන වැඩක් අපිට අඳුරලා දීලා තියෙන්නේ. ඒ නිසා මම තවදුරටත් ධර්මදේශනා වශයෙන් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දෙනාම අද මේ පටන් ගත්ත වැඩේ සමහරු මීට කලින් පටන් ගන්නත් තියෙන්නේ ඇති. මේ පටන් ගත්ත වැඩේ හොඳයි කියලා හිතෙනවා නම් ටික ටික මොහොතක් පාසා අත නෑර දිගට කරගෙන යන්න ධෛර්යය පිණිස මේ ගාථාපදයක් ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව මම මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.